අපේ සංස්කෘතිය ගැන අපි හැමදාම කතා කරනවා. මේ සංස්කෘතියේ තියෙන ප්‍රෞඩ බව වගේම මුලක් කඳක් තියෙන ගතිය ගැන අපි කොච්චරවත් උදම් අනනවා. මේ රටේ තාමත් වැඩි පිරිස සිංහලයන්. තාමත් 74.8ක් විතර. එතකොට දෙමළ අය 111.21ක් විතර. මුස්ලිම් ජනතාව මේ රටේ ඉන්නවා 9.23ක් විතර. ඉන්දියානු දෙමළ ජනතාව 4.16ක්. අනික් අය සේරම ගත්තම 10.6ක් විතර. එතකොට වැඩිපුර ඉන්නේ සිංහල අපි වුණාට 74.8ක් විතර වුණාට ඒ ප්‍රතිශතය අපේ බොහෝ දේවල් ඉංග්‍රීසි පන්නේ නැත්තම් පරංගි ලන්දේසි ආභාෂ අපට හරියට දකින්න ලැබෙනවා. ඒ වගේමයි දකුණු ඉන්දියානු චාරිත්‍ර වගේම කලාශිල්පත් අපේ වගේම වෙලා දැන්. ජනගහනය මිලියන 20න් මිලියන 16ක්ම කතා කරන්නේ තාම සිංහල. එයිනුත් මිලියන 13ක් නියම ගමේ උපන් සිංහල. සමහර වෙලාවට මේ තරම් මිලියන 16ක් මේ භාෂාව කතා කළත් අපට සුළුවට පෙනෙන ඒත් වැඩිය ඇහෙන්නේ නැති සිංහල වචනයක් අපේ පිටපතක ලියවිල්ලක විතරක් නෙමෙයි නිකම් කතාවෙද්දි කියවුනොත් බොහෝ අය අපට හරිම ගෞරවයෙන් තමයි කතා කරන්නේ. ඒ වචන අහලා. මොකද ඔවුන් ඒව අහලා නැහැ සිංහල වුණාට. හරි ලස්සන වචනයක්. මොකද්ද ඒකේ තේරුම? ඒ වෙලාවට හිතෙනවා මේ අහන්නේ අපිව ගොනුට අන්දන්නද කියලා. මොකද ඒ තරම්ම පුදුමෙන් තමයි ඔවුන් අහන්නේ. බලාගෙන ගියාම හැබෑවටමයි එහෙම අහලා තියෙන්නේ. හේතුව කොහෙවත් ඒ වචනේ හසු වෙලා නැහැ ඔවුන්ට. මන් දන්නේ නැහැ වෙන භාෂාවලත් ඔහොමද කියලා. අපි දෙමළ භාෂාව ගනිමු. දෙමළ කතා කරන මිනිස්සයෝ ඔහොම වචන ගැන පුදුම වෙනවා ඔබ දැකලා තියෙනවද? හරි පුදුම වචනයක්. මන් කවදාවත් අහලා නැහැ මේ වගේ වචනයක් අපේ භාෂාවේ. මට දෙමළ වැටහෙන්නේ නැති වුණාට මම හිතන්නේ දෙමළ කතා කරන මිනිස්සු ඔහොම නැහැ. එකිනෙකා නොදන්න වචන තියෙනවද? තිබුණත් ඒ සාමාන්‍ය භාවිතයට ගන්නවද? භාගෙ වෙලාවට අපටම උරුම කරුමයක්ද මේක? මොන තරම් අපට දවසින් දවස මේ වගේ දේවල් ඇහෙනවද මේ සමාජේ? එයාගේ මාර සිංහල. ෂහ්! මරු භාෂාවක් එයා කතා කරන්නේ. එතනින් නවතින්නෙත් නැහැ. පුදුම සිංහල දැනුමක් නෙයාට තියෙන්නේ. මොන යුනිවර්සිටියද? සිංහල ස්පෙෂල්ද කළේ? මං දැකලා තියෙනවා. හැබැයි අපි දන්න කියන උදවිය සමහරු ප්‍රසිද්ධම චරිත තමුන්ගේ සිංහල භාෂාව පාවිච්චි කරලා හුඟක් වැඩ කරගන්නවා. ලොකු ගෞරවයක් ඔවුන් ඇති කරගන්නවා මුලින්ම මේ භාෂාව පාවිච්චි කරලා. ඔවුන් 100%ක් මේ භාෂාව දන්නවද කියන එක මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට මතකයි කොළඹ ගැහෙන උදවිය ළඟ ඇතැම්මු දිගට හරහට අනවශ්‍ය විදියට සිංහල වචන යොදලා විදග්ධ විදියට කතා කරනවා. ඉතින් ඒ බවලත් උදවිය මේ චතුර වාංමාලාවට වශීකృత වෙලා විශ්මයන්විතව බලාගෙන ඉන්නවා. අනතුරු එකිනෙකා පිළිවිසෙනවා. අපූර්ව වහරක් ඇති ඒ විදග්ධයා විසින් භාෂිත විශ්මයාවහ වාග් දහරාව අරභයා. මාත් ඒ වගේ සිංහලකාරයෙක් වෙන්න ගියාද කියලයි මටම සැක හිතුනේ. මං ඒ නිකන් කිව්වේ. ඉතින් අපේ මේ පුංචි භාෂාව ගැන හිතුවම ලෝකයේ කියන විශාල වහලයට භාෂාවල් 7000ක් විතර තියෙනවලු. සංකීර්ණ මිනිස් චර්යා රටා මානව ගති සොබා සරල කරන්න තමයි මේ භාෂාව කියන සංනිවේදන මුඛ්‍යාංගය අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. මං අර කලින් කියපු තත්වෙන් වෙන්නේ භාෂාවේ හැබෑ හරයත් වටිනාකමත් එක පැත්තකින් හැල්ලු වෙන එක. මේ භාෂාව මූර්තිමත් කරන කාව්‍යයට පැරණි මුනිවරයෙකු කීවේ රසවත් ගද්‍ය හෝ පද්‍ය කාව්‍ය වේ කියලා. අර මා කියූ ව්‍යාජ සිංහල භාෂා ලෙලවන්නන්ගෙන් සිද්ධ වෙන්නේ හැබෑ රසය වටහා නොගෙන රසවිඳීමට පෙර ඒ සඳහා තර්ක කිරීම. මේ තමයි අවාසනාව. කාව්‍ය ශාස්ත්‍රය ඒ වගේම සාහිත්‍ය කලාව නාට්‍ය ශාස්ත්‍රය ගැන භරත මුනි පඬිවරයා ලිව්වා සදාතනික මහාර්ග පුස්තකයක්. භරත මුනිහුගේ ඒ රසවාදය ලෙහෙසියෙන් තේරුම් බේරුම් කරගත නොහැකි ධර්මතාවයක් කියලා තමයි කියවෙන්නේ. මේ වගේ ගැඹුරු දහමක් කොහොමද මේ පුංචි විරාමේ මං ඔබට කියන්නේ. මට එක පැත්තකින් කියන්න ඕන උනේ මෙන්න මේක. තර්කයෙන් කවියක්, ගීතයක්, කෙටිකතාවක්, නාට්‍යයක්, නවකතාවක්, සිනමාවක් කවදාවත් රසවිඳින්න නම් හිතන්න එපා. එහෙම රසවිඳින්න බැහැ. හැබැයි රසය විඳින්ට හැබැයි සාහිත්‍ය ඕනෑ කරනවා. හැබැයි සාහිත්‍ය ගද්දෙන් හෝ පද්දෙන් විඳින්න ඇස් දෙකත් නුවණත් රස සෛලත් ප්‍රඥාවත් අඩුවැඩි වශයෙන් ඕනෑ වෙනවා, ප්‍රමාණවත් වෙනවා. නමුත් මේ රසය ස්වර අතරට එනකොට තමයි ප්‍රශ්නේ. එතකොට මේ සාහිත්‍ය සත්ස්වරයේ ලස්සනින් සරසන්නට සංගීතඥයෙකුට සිද්ධ වෙනවා. ගායකයෙකුට එය වාහකයෙක් විදිහට ගෙනියන්න සිද්ධ වෙනවා. නැත්තම් ගායිකාවකට, එහෙම නැත්තම් ගායක ගායිකා පිරිසකට. රසවත් කවියක් ලියන තැනැත්තා එය ලියන්නේ හදවතින් මිසක් යම්කිසි නියාමයක්, ගුරු උපදේශයක් හිතේ දරාගෙන වට්ටෝරු ලියන්නෙක් වගේ නෙමේ. තමුන්ගේ ඇසූ පිරූ තැන් නැති බවින් මේ ලියන කවියා තමුන්ගේ අත්දැකීම ඒ ඇසූ පිරූ තැන් නැති බවට යාකර ගන්නවා. මට හිතෙන්නේ හොඳ කවියක්, ගීතයක්, සාහිත්‍ය කෘතියක් බිහිවෙන්නේ ඒ විදියට. බස ඕනෑවට වඩා වහල් කර ගැනීමෙන් කවිත්වයත් කවියත් නසාගත් තැන් කවියෝ අපි හොඳට දැකලා තියෙනවා. සමහර කවියෝ අමු අමුවේ තමන්ගේ කවි ගීත කරන්න ගිහිල්ලා මොනතරම් විනාශයක් කරගත්තද කියලා පහුගිය කාලේ පත්තර බැලුවම විවිධ විචාරකයන් ඒ ගැන දෙස් දීලා තියෙනවා. තමා තෝරා සකස් කොට ගන්න අත්දැකීම උතුම් අරුත් නගනසේ කීමට බසවහල් කොට ගත හැකි සූරයා උසස් කවියෙක් වෙති කියලා බොහෝ අය කියනවා. මේ සේරම හිතේ තියාගෙන අපි අහන ගීතය මොන වගේ ගීතයක් විය හැකිද? හරිම කලාතුරකින් අපට ඔබට අහන්නට ලැබෙන ගීතයක් මං ඔබට අහන්න දෙන්නද? හැබැයි මේ ගීතය රචනා කළේ අපි ඔබ හැමදාම කතා කරන මහගම සේකර, එහෙම නැත්නම් මඩවලේස් රත්නායක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්ලිස් වගේ අපේ ඉපැරණි වටිනා ගීත රචකයෙකු නෙමේ. ඒ වගේම මෑත කාලේ අපේ යුගයේ මහාචාර්ය සුනිල් ආරිරත්න හරි, එහෙම නැත්නම් මේ පරම්පරාවේ අගට එනකොට ඉන්න ගීත රචකයෙකුත් නෙමේ. ඔහු හිතාගන්න බැරි කවිත්වයක් තිබුණු සාහිත්‍ය මාණික්යක් කියලා කිව්වොත් වැරදි නැහැ. ඔහු හුදු ගීත රචකයෙකු විදියට කොහෙත්ම අපට හඳුන්වන්න බෑ. ඔබ වවුලුව කියවලා ඇති. ඔබ වවුලුව කියවලා තියෙනවා නම් රැපියල් තෙන්නකෝන්, නැත්නම් රයිපියල් තෙන්නකෝන්, එහෙමත් නැත්නම් හෙළහවුලේ රැතෙන්නකෝන් ගැන ඔබ නොවසා නොදැන ඉන්න හේතුවක් නැහැ. රැපියල් තෙන්නකෝනුවන් හෙළහවුලේ උග්‍ර සමාජිකයෙක්. එතුමාගේ කුකුළු හැවිල්ල තමයි මං ඔබ වෙනුවෙන් තෝරගත්තේ. මොකද්ද මේ කුකුළු හැවිල්ල? මං කැමති අපේ යුගයේ විශිෂ්ටතම කවීන්ද්‍රයා, ගේයපද රචකයා මහගම සේකරයන් මේ ගීතය ගැන විශේෂිතව සාකච්ඡාවක කියපු අදහසක් ඔබට උපුටලා දෙන්න. මේ තමයි මහගම සේකර රැතෙන්නකෝන්ගේ කුකුළු හැවිල්ල ගැන දක්වන අදහස. මේ ගීතය සාර්ථක වීමට ප්‍රධාන හේතුව පදමාලාවයි. වෙනත් වචනවලින් කියතොත් එය සාහිත්‍යික නිර්මාණයක් වීමයි. සංගීතයෙන් තොරව නිකම් පද්‍යයක් හැටියට කියවා වුවත් එය රසවිඳින්නට අපට පුළුවන්. කුකුළු හැවිල්ල කතරගම දෙවියන්ට කරන කන්නලව්වක් නෙමේ, ශාපයක්. තම කුකුලා මරාකෑ සොරෙකුට දඬුවම් පමුණුවන හැටියට ගැමි ගැහැණියක් කතරගම දෙවියන් ඉදිරියේ කරන පළිගැනීමක්. මේ නිසා ගීතයෙන් ඇතිවන්නේ භක්තියක්, ශාන්ත රසයක් නොවේ, රෞද්‍ර රසයක්. මේ ගීතයේ මේ රසයේ ඉපදවීමට ඉතාම සුදුසු වචන තෝරාගෙන ශබ්ද ධ්වනියත් අර්ථ ධ්වනියත් එකට මිශ්‍ර කර ඇති හැටි හරිම කදිමයි. දුද නොද බිඳ, ලද තෙද කඳ, කඳ දෙව් රද කියන පාදේ දකාරයෙන් ඇති අනුප්‍රාසයත් ගුරු අකුරු නොමැතිවීමත් නිසා කතරගම දෙවියන්ගේ තේජස ගැන හැඟීමක් ඇති කිරීමට ඒ පදේ සමර්ථයි. සාමිනේ, මරුතැනේ, දෙවියනේ යන වචනවලින් අපේ සිත්වල මැවෙන්නේ දෑත් ඔසවාගෙන මහහඬින් විලාප නගන ගැහැණියකගේ රූපයක්. ඇගේ සිතේ ඇති කෝපය එකා මකා යන යෙදුම්වලින් පෙනෙනවා. බලා එල්ල, හෙළුව එල්ල, මුලම බෙල්ල යන වචනවලින් ධ්වනිත වන්නේ සොරාගෙන් පලිගැනීමට ඈතුල ඇති බලවත් අධිෂ්ඨානය. එහෙනම් අපි ගීතය අහමුද මුලි. දුද නොද බිඳ ලද තෙද කඳ, කඳ දෙව් රද සාමිනේ, මගේ කුකුලා නැසූ එකා, දදේ ඔබගේ පාලු යකා, තව එක බුද දිනක් තකා, ඉන්නට ඉඩ නොදී මකා. බලා එල්ල, හෙළුව හෙල්ල, මුලම බෙල්ල මරුතැනේ, කතර ගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ, පයින්ම ගොස් ඇවිද වටේ පොළොව උලා නලල් ඇටේ, දිගට ඇදී නැග පැහැදී මහා හඬදී දෙවියනේ. ඔබට ටිකක් කියවන් යනකොට භාෂාවේ තියෙන ලස්සනට රසවත්කමට මට හිතුණා තව ටිකක් කියන්න. රණින් කුකුළු රුවක් පුදමි, රිදියෙන් බිජු වටක් පුදමි, රන් දුනුහි දෙකක් පුදමි, රුවට රිදී රුවක් පුදමි, කතර ගමේ බල මහිමේ දුටද එමේ හැම තැනේ, කියමින් නම කුරු ඔබගේ බොළඳුන්ගෙද කිරි තුඩගේ, රඟ දෙන්නට වඩමි අගේ එතකින් හිමි සඳින් මගේ. දුද නොද බිඳ ලද තෙද කඳ, කඳ දෙව්රද සාමිනේ, මට කළ මෙ විපත අනේ බලා ගන්න දෙවියනේ, වැඳ බෙනනා මෙවිමනේ බලන්න නා සාමිනේ.
දුතනොද බිඳ පඳ තෙද කඳ, කඳ දෙව්රද සාමිනේ, දුතනොද බිඳ පඳ තෙද කඳ, කඳ දෙව්රද සාමිනේ, මගේ කුකුලා නැතෝ එකා, මගේ කුකුලා නැතෝ එකා, තදයෙන් ඔබගේ පාලු යකා, මගේ කුකුලා නැතෝ එකා, තදයෙන් ඔබගේ පාලු යකා, තව එක බුද දිනක් කකා, ඉන්නට ඉඳෙනුයි මකා. බලාංගෙල්ල, හෙළුව හෙල්ල, මුල මැබෙල්ල මරුතැනේ, හතර ගමට රුහුණු රටි හිඟා කකා ලබන විටේ, හතර ගමට රුහුණු රටි හිඟා කකා ලබන විටේ, පයින් මැගුත් ඇවිත වටි පොළොවෙන් උලා නලල් ඇතිගටඇදී නැඟ පැහැදී මහ හඬතිියරේ, දිගට ඇතිී රණින් කුකුළු රුවක් පුදමි, රිදියෙන් විදු අටක් පුදමි, රන්දුනු සී දෙකක් පුදමි, රුවට රිදියේ රුවක් පුදමි, හතර ගමේ බල මහිමේ දුටුද එමේ හැම තැනේ, හතර ගමේ නමතුරු ඔබගේ පොළඳුන්ගෙද කිරි තුඩගේ, සඟ දෙන්නට වඩමි අගේ කතු දුතනොත බිඳ පඳ තෙද කඳ, කඳ දෙව්රද සාමිනේ, දුතනොත බිඳ පඳ තෙද කඳ, කඳ දෙව්රද සාමිනේ, මට කළ මෙවිපත ගනි බලා ගන්න දෙවියනේ, මට ගත කළ මින් පතගනි බලාගන්න දෙන්නේ වැජඹෙන නාමින්ම නී බලන්න නාතාමි නාතාමියේ